දැන් අපි ඔබට තොරතුරු ගෙනෙන්න සූදානම් වන්නේ මේ සතිය ස්පීච් පැතොලොජි වීක් ලෙසින් නම් කර තිබෙන නිසා කථන ව්‍යාධි වේදේ මත ඇතම් කථන ආබාධයන් පිළිබඳව තමයි අද අපි දැන් කතා බහ කරන්න සූදානම් වන්නේ. විශේෂයෙන්ම කුඩා දරුවන් මුහුණ දෙන කථන ආබාධ සහ භාෂා දෙකක් කතා කරන පරිසරයක සිටියදී මේවන් කථන ආබාධ සහිත දරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවත් අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපිත් සමග කතා බහට එකතු වන්නේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කථන ව්‍යාධි වේදී ව්‍යාපෘති රැසකට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකාවේ ප්‍රකට කතර ව්‍යාධිවේදී නිමීර වීරරත්න. නිමීර, අපි ඔබ ආයුබෝවන් කියලා මුලින්ම පිළිගන්න ගමන්ම මේ කතර ව්‍යාධිවේදය කියන්නේ කුමක්ද කියන කරුණ අපිට මුලින්ම හඳුන්වලා දෙන්න පුළුවන්ද?
අපි බැලුවොත් වාග් ව්‍යාධි වේදේ, එහෙම නැත්නම් කතර ව්‍යාධිවේදේ වගේ විදිහට අපි හඳුන්වන්නේ දරුවන්ගේ, වැඩිහිටියන්ගේ, කියන අපි හිතුවොත් උපතේ ඉඳලා මරණය දක්වා ඕනම කෙනෙක්ගේ සන්නිවේදනය, එහෙමත් නැත්නම් කතාවේ හා භාෂාව සම්බන්ධව ඇතිවන ගැටලු සහ ආහාර ගිලීම සම්බන්ධව ඇතිවන ගැටලු වලට ප්‍රතිකාර කරන ක්‍රමවේදයක් තමයි අපි ස්පීච් පැතොලොජි, එහෙම නැත්නම් වාග් ව්‍යාධි වේදී විදිහට හඳුන්වන්නේ. එතකොට අපි පුළුල්ව බැලුවොත් මෙහිදී ශබ්ද උච්චාරණ ගැටලු, ඒ වගේම කතාව සම්බන්ධ ගැටලු සහ කතා හඬ සම්බන්ධ ගැටලු, ඒ වගේම භාෂාව තේරුම් ගැනීම, භාෂාව ප්‍රකාශ කිරීම, එතකොට සමාජෙත් එක්ක කොහොමද සන්නිවේදනය කරන්නේ, සමාජ සන්නිවේදන කුසලතා සම්බන්ධ ගැටලු, එතකොට අපිට ගොතය ඉගෙන ගැනීමේ අපහසුතා, ඒ වගේම ස්වර තන්ත්‍රවල තියෙන ගැටලු සහ එහෙම නැත්නම් ස්නායු ආබාධ නිසා ඇතිවන අංශභාග තත්වයන් වගේ තත්ත්ව නිසා ඇතිවන ගැටලු වලටත් ප්‍රතිකාර කරන්නට පුළුවන් ක්‍රමයක් විදිහට අපිට වාග් ව්‍යාධි වේදය හඳුන්වන්න පුළුවන්.
එතකොට මේ කුමන කල්තන ආබාධද අපි හඳුනා ගන්නේ දරුවන් තුළ විශේෂයෙන්ම?
ඔව්, මෙහෙමයි. දැන් අපි බැලුවොත් කුඩා දරුවන්ගේ හෝ එහෙම නැත්නම් වැඩිහිටියන්ගේ, මම මුලින්ම කිව්වා වගේ සන්නිවේදනය, කතාව, භාෂාව සම්බන්ධ ඕනම, ආහාර ගිලීම සම්බන්ධ ඕනම ගැටලුවකට අපිට මේ ඔස්සේ ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම මේ මම අපි බැලුවොත් මෙන්න මේ කියන ඩයග්නොසිස් තත්ත්වය, එහෙම නැත්නම් රෝග නිර්ණායක තත්ත්වයට තිය අනිවාර්යයෙන්ම අපිට කතර චිකිත්සන ප්‍රතිකාර ක්‍රම මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්. අපි හිතුවොත් සෙරිබ්‍රල් පොල්සි, අපි කියනවා සීපී බබාලා කියලා කියනවා මස්තිෂ්ක ආඝාතයේ සහිත දරුවෝ, මේ දරුවන්ගේ ගොඩක් කාලවට මාංශ පේශීන් වල තියෙන ගැටලු නිසා කතාවේ එහෙම නැත්නම් ආහාර ගිලීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ කට්ටියන්ටත් අපිට කතර චිකිත්සන ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ප්‍රතිකාර කරන්න පුළුවන්. ඊට අමතරව ඩවුන් සින්ඩ්‍රෝමය, අපි කියන ඩවුන් සින්ඩ්‍රෝම් කියලා ඒ තත්වේ තියෙන දරුවන්ට, එහෙම නැත්නම් ADHD, attention deficit hyperactive disorder කියලා අපි කියනවා අවධානයේ ගැටලු සහ අධික්‍රියාකාරීත්වයේ සහිත දරුවන් සඳහා අපිට මෙම චිකිත්සන ප්‍රතිකාර ක්‍රම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම autism spectrum disorder, අපි කියනවා මනෝ වික්ෂිප්තභාවය කියලා සිංහලෙන්, මෙම තත්වේ තියෙන දරුවන්ගෙත් ගොඩක් වෙලාවට සමාජ සන්නිවේදන කුසලතා ගොඩක් අඩු මට්ටමක පවතිනවා. ඉතින් ඒ සඳහාත් අපිට ප්‍රතිකාර ක්‍රම භාවිතා කරලා ඔවුන්ගේ සන්නිවේදන කුසලතා දියුණු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි බැලුවොත් hearing impairments තියෙන බබාලට, එහෙම නැත්නම් cleft lip and palate, අපි කියන විදුලිත තොලහා තල්ල කියලා, ඒ වගේ තත් තියෙන දරුවන්ට අපිට මෙම චිකිත්සන ප්‍රතිකාර ක්‍රම භාවිතා කරලා ඔවුන්ගේ සන්නිවේදන කුසලතා දියුණු කරන්න පුළුවන්. තව අපි බැලුවොත් ඒ වගේම අපිට ඩිවලොප්මෙන්ටල් ඩිලේස්, ගොඩාක් වෙලාවට අපිට අද කාලේ දෙමව්පියන්ගෙන් අහන්න ලැබෙන ප්‍රධානම තත්ත්වයේ ගැටලුවක් තමයි ඩිවලොප්මෙන්ටල් ඩිලේස්. ඒ කියන්නේ දෙමව්පියෝ බොහෝ වෙලාවට තමන්ගේ රාජකාරී කටයුතු එක්ක කාර්ය බහුල වුණාම දරුවත් එක්ක ගත කරන්න තියෙන කාලය ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒකත් එක්ක දරුවට භාෂාවට එක්ස්පෝස් වෙන්න තියෙන කාලය අඩු වීම නිසා ගොඩක් දරුවන්ගේ අද අපිට දකින්න හම්බෙනවා සන්නිවේදන සහ ඩිවලොප් ගොඩක් කාලවට කතාවේ ඩිලේස් අපිට ගොඩක් දකින්න අහන්න හම්බෙනවා. ඒක මේ බොහෝ දුරට දැන් මම හිතන ඕස්ට්‍රේලියාව වගේ රටක අම්මා තාත්තා දෙන්නම වැඩ කරනවා නම් ගොඩක් කාලවට බබාලා ජීවත් වෙනවා ඇත්තේ එක්ක නැණි කෙනෙක් එක්ක, එහෙම නැත්නම් දේකයා එක්ක, ඒ වගේ තැනක. ඒකට අර භාෂාවට තියෙන එක්ස්පෝෂර් එක අඩු වීම තත්ත්වයෙන් හින්දා අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට කතාවේ ඌනතා තියෙන දරුවෝ අපිට ගොඩක් අහන්න දකින්න හම්බෙනවා ලංකාවෙත්. ඒක ඒ වගේම මම හිතන්නේ දැන් ගොඩක් රටවල මේ තත්ත්වය ගොඩක් දුරට අපිට දකින්න හම්බ වෙනවා. අපි චූටි කාලවල වගේ අපිට නම් ඉන්නවා අහල පහල අසල් වැසියෝ ඉන්නවා, අපිට කතා බහ කරන කට්ටිය ඉන්නවා, අතිලා සියල නැන්දල මාමලා මේ හැමෝම ඉන්නවා. නමුත් එහෙම නැතුව අපි අර අම්මා තාත්තා සහ දරුවා විතරක් ඉන්න පවුලක් වුණාපහම භාෂාවට තියෙන එක්ස්පෝෂර් එක එන්න එන්න සීමිත වුණාම ඒකත් එක්ක බොහෝ දුරට අපිට ලොකු රෝගී තත්ත්වයක් නොවුණත් මේ වගේ ඌනතා තත්ත්ව අපිට ගොඩක් දකින්න හම්බ වෙනවා අද කාලේ දරුවන් තුළ.
එතකොට නෙමෙයි දැන් කොහොමද දෙමාපියන් හඳුනාගන්නේ තමන්ගේ දරුවාට කතන ආබාධයක් ඇත්තටම තිබෙනවද නැත්නම් එක එක දරුවන් මේ කතා කිරීමේ කාලය වෙනස් වෙන නිසා එහි එය සාමාන්‍ය තත්ත්වයක්ද යන කොහොමද ඔවුන් හඳුනාගන්නේ?
මේමයි සාමාන්‍යයෙන් අපි බැලුවොත් දරුවෙක් කතාව දියුණු කරගෙන යද්දී අඩුම තරමේ වයස අවුරුද්ද වෙද්දී කොයි රටේ කොහොම ජීවත් වුණත් අඩුම තරමේ වයස අවුරුද්ද වෙද්දී එක වචනයක් දෙකක්වත් භාවිත කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් අපි ගොඩක් වෙලා හිතනවා අම්මා කියන එක හරි නැත්නම් තාත්තා කියන එක හරි මොකක් හරි. ඒ කියන්නේ අඩුම එක වචනයක් දෙකක්වත් පළවෙනි බර්ත්ඩේ එකේදී අපිට හරියට අර මයිල් ස්ටෝන් එකක් විදිහට හදා ගන්න පුළුවන්. බර්ත්ඩේ පාටි එකක් හරි බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් හරි ගන්නවා නම් එදා වෙද්දි මෙයාට පුළුවන් ද අඩුම තරම එක වචනයක් හරි දෙකක් හරිවත් කියන්න. ඒ කියන්නේ තනි වචනයක් වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට පස්සේ ගොඩක් දුරට අපිට මාස අවුරුදු එකමාර ඒ කියන්නේ මාස 18 විතර වගේ වෙද්දී වචන මාලාව වර්ධනය වෙන්න ඕන. ගොඩක් දුරට අපි රෆ්ලි කියනවා 20-25ක්වත් වචන තියෙන්න ඕන ඒ කාලේ වෙද්දී සහ අවුරුදු දෙක වෙද්දී අනිවාර්යයෙන්ම වචන දෙකක වාක්‍යයක් කතා කරන්නවත් හැකියාවක් තියෙන්න ඕන. දැන් අපි හිතුවොත් මෙන්න මේ මට්ටමට දැන් දරුවෙක් ඉන්නවා අවුරුදු 2යි මාස 3ක් විතර වෙනවා. නමුත් තාම තනි වචනෙන් තමයි කතා කරන්නේ. දෙන්න, ගන්න, එන්න හරි මොනවා හරි එහෙම තනි වචන විතරයි කියන්නේ. එහෙම නැත්නම් අම්මා, තාත්තා, බබා එහෙම විතරයි කියන්නේ. වචන දෙකක් එකතු කරන්නේ නැහැ. තාත්තා ගියා, මට දෙන්න හරි මොනවා හරි එහෙම කියන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තිබ්බොත් අපිට පොඩ්ඩක් සැක හිතන්න පුළුවන් කතාවේ ඌනතාවයක් ද කියන එක.
අනේ මීට දැන් මේ විශේෂණ ඕස්ට්‍රේලියාව ගත්තොත් මේ භාෂා දෙකක් කතා කරන පරිසරයක ඔවුන්ට දරුවන්ට හැදෙන්න සිදු වෙලා තිබෙනවා කියලා කිව්වොත් මං හිතන්නේ වැරදි. ඉතින් එවන් අවස්ථාවලදී කොහොමද එම දරුවන් මුහුණ දෙන අභියෝග මේ කතන ආබාධයන් සහිත දරුවන්?
මේමයි ඇත්තම කියලා නම් බයිලින්ගුලිසම් මං හිතන්නේ දැන් ශ්‍රී ලංකාවෙත් ගොඩාක් විරට අපිට දක්නට අහන්න හම්බෙන තත්ත්වයක්. භාෂා එකකට හෝ දෙකකට යොමු වීම ඇත්තටම ඒක ලොකු ගැටලුවක් විදිහට අපිට හඳුන්වන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දරුවෙක් ඉපදෙද්දී ඕනම භාෂා ප්‍රමාණයකට ඉගෙන ගන්න තරම් හැකියාවක් තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. දැන් අපි හිතුවොත් භාෂාවේ ඌනතාවයක් නැති දරුවෙකුට, එහෙම නැත්නම් කතාව වර්ධනයේ ඌනතාවයක් නැති දරුවෙකුට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. වචන භාෂා දෙකකින් තුනකින් කතා කරා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අපිට තේරෙනවා නම් පොඩි කාලේ ඉඳලම මෙයා භාෂාව කැච් කරන ස්පීඩ් එක අඩුයි සහ ඒක පොඩි ඩිලේ එකක් තියෙනවා වගේ කියලා හිතනවා නම් හොඳම ක්‍රමේ තමයි එක භාෂාවකින් භාෂාවට අපි කතාවට යොමු කරන එක. ඒ කියන්නේ දෙකක භාෂා දෙකක් යොමු කරලා අර කන්ෆියුෂන් එකක් හැදෙනවට වඩා. නමුත් බයිලිංගුවල් බබෙක් කියන්නේ යා කොහොමටත් ගෙදරදී භාෂා දෙකම ඇහෙනවා නම් යාට භාෂා දෙකෙන්ම කට්ටිය කතා කරනවා නම් එතකොට අපිට මේ බයිලිංගුවල් අප්‍රෝච් එකෙන් අපිට ඇත්ත එක ඉස්සරහට කතා කරන්න යන්න පුළුවන්. නමුත් එතනදී පොඩි ගැටලුවකට වෙන්න පුළුවන්. ගෙදරදී එකම භාෂාවක් විතරක් කතා කරලා පාසලේදී තවත් වෙනම භාෂාවක් කතා කරනවා නම් අන්න එතනදී ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් එහෙම නැතුව පාසලෙත් සිංහල ඉංග්‍රීසි කතා කරනවා, ගෙදරත් සිංහල ඉංග්‍රීසි කතා කරනවා, එතකොට ගැටලුවක් නැහැ. මොකද එන්වයරන්මන්ට් දෙකේම සිද්ධ වෙන්නේ භාෂා දෙකම කතා කරන එක. නමුත් පාසලේදී එක භාෂාවක් සහ ගෙදරදී තව භාෂාවක් කතා කරනවා නම් අන්න එතකොට කන්ෆියුෂන් එකක් වෙන්න පුළුවන්. ඒක බයිලිංගුවල් වුණත් එන්වයරන්මන්ට් දෙක ඇතුළතදී 2 ඩිෆරන්ට් ලැන්ග්වේජස් භාවිත කරන නිසා. මට ඉදිරියේදී හොඳම ක්‍රමේ තමයි මොකද යාට වැඩි ලැන්ග්වේජ් එක්ස්පෝෂර් එකක් හම්බෙන්නේ ඉංග්‍රීසි වලින්නේ. එහෙම වුණොත් ඉංග්‍රීසි වලින් අපිට කතා කරන chance එක වැඩි කරන එක තමයි ලංකාව නොවන රටක ජීවත් වෙනවා නම් කරන්න පුළුවන් හොඳම දේ. මොකද මට හිතෙන විදිහට අර ලිමිටඩ් එක්ස්පෝෂර් එකක් තමන්ගේ නේටිව් ලැන්ග්වේජ් එකට හම්බ වෙන නිසා. නමුත් එහෙම නැතුව අපි හිතුවොත් ගෙදරට එන යන කට්ටියත් වැඩිපුර සිංහලෙන් කතා කරනවා සහ එයාගේ නර්සරි එකෙත් එයාට වැඩිපුර සිංහල කතා කරන්න පුළුවන් chance එක හම්බ වෙනවා නම් සිංහලෙන් අපිට කතා කරන්න ගියත් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ලංකාව නොවන රටක වැඩිපුර ඉංග්‍රීසි ඇහෙන රටක නම් ඩිලේ එකකට චාන්ස් එකක් ගන්නවට වඩා මට හිතෙනවා අර විදිහට මුලින් යාට එක ලැන්ග්වේජ් එකක් එක්ස්පෝස් කරලා ඊළඟට අනිත් ලැන්ග්වේජ් එකට යන එක ගොඩක් හොඳයි. හැබැයි එන්වයරන්මන්ට් දෙකම බයිලිංගුවල් නම් ඒ ප්‍රශ්නේ නෑ. ඕනම වයසකදී අපිට භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. ඔව් ඉතින් අපිට තේරෙනවා නම් එයා එක ලැන්ග්වේජ් එකක් හොඳට මාස්ටර් කරගෙන යනවා කියලා සාමාන්‍යයෙන් අවුරුදු 3-4ක් විතර වගේ විදිහ අපිට තේරෙනවානේ භාෂා දෙකක් කියන එක. ආයිත් පුතේ අපි ටේබල් කියන්නේ මේසෙට ඉංග්‍රීසියෙන්, ඒ වගේම සිංහලෙන් අපි ඒකට කියන්නේ මේසේ. අර ඒ වගේ මේක භාෂා දෙකක් කියන එක යාට තේරුම් ගන්න පුළුවන් වචක අපොම අපිට කියන්න පුළුවන් මේ බඩුවටම මේ භාණ්ඩයටම අපි වචන දෙකක් භාවිත කරනවා. මේ භාෂාවෙන් මේ වචනේ භාවිත කරනවා, මේ භාෂාවෙන් මේ වචනේ භාවිත කරනවා. එතකොට එහෙම අර භාෂා දෙකක අවබෝධයක් භාෂා දෙකකට වචන දෙකක් භාවිත කරනවා කියන අවබෝධය ආපුවාම ඒ ගැටලුව එන්නේ නැහැ.
අනිමිර අවසන් වශයෙන් ඔබට මොනවද කියන්න තියෙන්නේ දෙමව්පියන්ට මේ වගේ කතන ආබාධ සහිත දරුවන් සිටින ඒ වගේම දරුවන් කතාවට හුරු කිරීම සම්බන්ධයෙන්?
නිවසෙන් තමයි ප්‍රධාන වශයෙන්ම අපිට උදව් කරන්න පුළුවන් ප්‍රධානම තැන වෙන්නේ. මොකද දරුවා වැඩි කාලය ගත කරන නිවසේ. ඉතින් පළවෙනිම දේ තමයි අපි චූටි කාලේ ඉඳලම අපි හැම දේ ගැනම අවධානයේ ඉන්න, අපි දරුවන්ගේ පෝෂණය ගැන අවධානයෙන් ඉන්න, බරමණිනවා උසමණිනවා, ඒ වගේම දෙමව්පියව ලොකු අවධානකින් ඉන්න ඕන දරුවන්ගේ කතාව සහ සලසා කොහොමද වර්ධනය වෙන්නේ. අපි අර ඇලර්ට් වෙලා ඉන්න එක ගොඩක් ලොකු මේකක් වෙනවා. මම දකිනවා සමහරක් වෙලාවට දෙමව්පියෝ කියනවා මම මේක මාස 4ක් 5යිදිත් මම අඳුරගත්තා, යාගේ පොඩි ගැටලුවක් තියෙනවා වගේ කියලා. නමුත් මම හිතුවා ඒක හරියයි කියලා කියලා. ඒකට ආයේ තව අවුරුද්දක් දෙකක් විතර වගේ යාලා බලනවා. කමන්නේ අපි පොඩි තව chance එකක් අරගෙන බලමු, තව ටික කාලයක් ඉඳලා බලමු, ඒ වගේ කියලා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අල්ලපු ගෙදර බබා කතා කරේ කොහොමද, ඒ විදිහට මාමියත් කතා කරාවි, ඒක නිසා අපි පොඩ්ඩක් කම්පයා කරලා බලමු, චුට්ටක් තව ඉඳලා බලමු, එහෙම කියලා ඉන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මට කියන්න තියෙන දේ තමයි දෙමව්පියෝ තමයි දරුවන් ගැන වැඩිපුරම දන්නේ. ඒතකොට දෙමව්පියන්ට තේරෙනවා නම් මගේ දරුවගේ අනිත් දේවල් එක බලද්දි කතාව වර්ධනය වෙන එකේ පොඩි හරි අඩුවක් තියෙනවා කියලා. බෙස්ට් thing තමයි රිස්ක් එකක් ගන්නෙ නැතුව ඇසස්මන්ට් එකක් කරලා බලන එක, මෙයාගේ මේක ගැටලුවක් තියෙනවද නැද්ද කියන එක. ඒතර ඒ වගේම අපිට කතාව දියුණු කරගන්න පුළුවන් හොඳම දේ තමයි දරුවගේ භාෂාවට තියෙන එක්ස්පෝෂර් එක වැඩි කරන එක. දැන් අපි උදාහරණයකට හිතුවොත් අරාබි රටවලට ඒ වගේ අපිට පොඩ්ඩක්වත්ම භාෂාවට එක්ස්පෝෂර් එකක් නැති රටකට අපේ රටවල් වල ඉඳලා ශ්‍රී ලංකා වගේ රටවල් වල ඉඳලා යනවා ගෘහ සේවයට පුද්ගලයෝ. ඉතින් ඒ වගේ කට්ටිය ඒ වගේ රටවල් වලට ගියාපුවාම අරාබි භාෂාව ඉගෙන ගන්න පන්තියකට යන්නවත් එහෙම කිසි දෙයක් කරන්නේ නැහැ. නමුත් අවුරුදු දෙකක් විතර ඒ රටේ රැකියාව කරලා ඉද්දී ඒ කට්ටියන්ට හොඳටම ඒ භාෂාව කතා කරන්න පුළුවන් වෙනවා. ඒ පුළුවන් වෙන්නේ මොකද ඒ භාෂාව ඉදිරියට ඇහිලා අර තමන් භාෂාව ඇහෙන එකත් එක්ක ඒ භාෂාවේ තියෙන දේවල් උකහා ගන්න පුළුවන් වෙන එක. ඉතින් ඒ විදිහටම තමයි කුඩා දරුවෝ එයාලගේ භාෂාව ඉගෙන ගන්න. ඉතින් අපිට පුළුවන් නම් වැඩිපුර භාෂාවට තියෙන එක්ස්පෝෂර් එක gedara පරිසරය තුළදී වැඩි කරන්න, ඒකෙන් දරුවාගේ කතන හැකියාව අපිට වර්ධනය කරන්න ගොඩක් උදව් කරන්න පුළුවන්. එතකොට දැන් අපි හිතුවොත් අපි බබාට දෙන ඉන්පුට් එක 3-4 කියලා, හැබැයි අපි අවුට්පුට් එක 10 බලාපොරොත්තු වෙලා හරියන්නේ නැහැ. ඒක නිසා ගෙවල් වලදී ප්‍රධාන වශයෙන්ම අම්මා තාත්තාගේ යුතුකම වෙන්නේ දරුවත් එක්ක ගත කරන්න තියෙන කාලෙදී නිකන් එක්ක ටීවී එක බලන එකවත්, එහෙම නැත්නම් අයිපෑඩ් එකක් හරි ටැබ් එකක් හරි දීලා ඒකත් එක්ක සෙල්ලම් කරන්න කියන එකට වඩා දරුවත් එක්ක එකට එකතු වෙලා කතා කරමින් සම්නිවේදනය කරමින් සෙල්ලම් කරන්න පුළුවන් නම් ඒ තුලින් අපිට යාගේ කුසලතා ගොඩාක් වර්ධනය කරන්න උදව් කරන්න පුළුවන්.
සෝනි මීර, එහෙමනම් අපි බෙහෙවින්ම ඔබට ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට එකතු වුණාට.
සුබදාසක්. ඒ වගේම මම හිතන්නේ මේ වගේ වැදගත් කාර්යයක් ගැන කතා කරන්න කාලේ යොමු කරන එක සම්බන්ධවත් මම ඉතාම අගය කරනවා මේ ඔබගේ ගුවන් ඉදිරි නාලිකාව. හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.